සිංහතුනේ අපේ උදේ කතා කරලා දහම් කරවන වල සබුදි ඉතිරියක් තියෙනවා. අපි ක්‍රමානුකූලව ආවර්ජන කරගන්න මම කළ දේශනාවන් අපේ ජීවිතවල පවතින ජීවිතවල සැබෑ ස්වභාවය පිළිබඳ සුදි ආවර්ජනාවක් කළා මම කෙනා කෙනාට ජීවිතයේ තිබුණේලා බලන්න කියලා. ඒ අනුව ජීවිත ගැන අපේ සම්මර්ෂණය කරනකොට අපිට වැටහුණා, අවබෝධයක් ඇති වුණා ජීවිතවල පවතින සැබෑ ස්වභාවය දුක්ඛදායක බව ලෝකෙට. එබඳු දුක්ඛදායක වටපිටාවක් තියෙන ලෝකෙ තුල කෙනෙකුගේ මනස ගැන අපිට මම හිතන්නේ යම් පමණක අවබෝධයක් ලැබුණා. ඊට පස්සේ එබඳු මානසික වටපිටාවක් තියෙන ලෝකෙක පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඒ ලෝකෙට දේශනා කළ ධර්මයේ පෝෂණය වෙන මනස තුළ ඒ ලෝකයේ තුල පවතින සැබෑ ස්වභාවයේ දකින්න අවදිවත් මනසක් ගොඩනැගෙන ආකාරයක් අපි දැනගන්නවා. ඒ අනුව අපිට හම්බුණා ලෝකයේ තුල පවතින දර්ශනයක් එකක මිත්‍යා දෘෂ්ටි කියලා. එහෙම මිත්‍යා දෘෂ්ටියද අපි දැක්ක ලෝකයේ තුල දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන්නේ හතරම පවතින ස්වභාවයෙන් වෙනස් ස්වභාවයෙන් ලෝකය දැක්කා. බුදුරජාණන් වහන්සේ දෙනවා මේ හතරම ඒක ටිකක් වෙනස් ආකාරයකට. වෙනස් ආකාරයකට නෙමෙයි පවතින ස්වභාවය. අපේ ජීවිතයේක අපි දකින ස්වභාවයට වඩා වෙනස් ආකාරයකට. දුකට හේතුව පෙන්නලා දුක කියන එක පටිච්ච සමුප්පන්න හේතුන්ගෙන් උපන්න දෙයක්. ඒ හේතුව නිරුද්ධ කරලා දුක කියන එක නිරුද්ධ කරන්න පුළුවන් ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. නුවණක් තියෙන කෙනාට දුක් විඳින්න ඕනේ නැහැ. හැමදාම දුක කියන එක නැති කරන්න පුළුවන් එකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඉතින් මේ ධර්මය අපි කතා කර කර හිටියේ අපි දුකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුකක් කතා කළා. දුක ඇතිවීම උපමානසාරයෙන් කතා කළා. දුක නැතිවීම ගැන උපමානසාරයෙන් කතා කළා. අපිට ඉතුරු වුණා මොකක්ද තව? දුක නැති කරන මාර්ගය ගැන ටිකක් කතා කළා. අපි මේ වෙලාවේදී දුක නැති කරන මාර්ගය ගැන ටිකක් නොනේ සම්මර්ෂණය කරමු. සම්මර්ෂණය කරලා බලමු අපිට එතකොට මේ දුක නැති කරගන්න මාර්ගය මොකක්ද කියලා හෙළිදෙහි කරගන්න පුළුවන්. එහෙම වුණාම අපිට පුළුවන් අපේ මේ ජීවිතේදීම දුක කියනක අපිට අයින් කරගන්න. මෙදී මතක් කරන්න විශේෂ යමක් තියෙනවා. හැම ආගමකටම දහමකටම වඩා බුදු දහම වටිනවා. ඇයි එහෙම කියන්නේ? හැම ආගමකින්ම දහමකින්ම දර්ශනයකින්ම දුකෙන් මිදීම පෙන්නන්නේ මරණයෙන් පස්සේ. එබඳු පරිසරයක් තියෙන මේ ලෝකෙ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් විඳිනකොට දුක් විඳලා පස්සේ දුකෙන් මිදීම පළක් නැහැ. දුක් විඳින ජීවිත ගත කරන ලෝකයාට ඒ දුක්සහගත ජීවිතයෙන් මිදීමම අවශ්‍ය වෙනවා. එන මරණයෙන් පස්සේ නෙමෙයි මේ දුක් විඳින ජීවිතේ තුලදී මේ දෙකෙන් මිදෙන්න මාර්ගය. එනිසා බුදුදහම ගොඩක් වටිනේ. එක පෙන්නේ ධම්මං විනා නස්ති පිතාච මාතා. තමේව තානං සරණං පතිත්ත. තස්මාය දෝකිච්ච මඤ්ඤප්පහාය සිනාත ධාරේත චරත ධම්මං. ධර්ම හැරත හිත ධර්ම වීම පිණිස මවෙක්වත් සියෙක්වත් නැහැ. ඇයි එහෙම වෙන්නේ? මේ ලෝකේ දරුවෙකුට තියෙන ලොකුම මෙම්ම ලොකුම සම්පත දෙනවා කියන්නේ. ඉතින් ඒ දෙමව්පියන්ටවත් පුළුවන් කමක් නැහැ තමන්ගේ ජීවිතයේ දුක කලමන පිළිතේ. තමන්ට ලෙඩ රෝග හැදෙනකොට මහලු වෙනකොට මරණයට පත් වෙනකොට අම්මට තාත්තට බෙරගන්න පුළුවන්ද? බෑ. ඒක ධම්මං විනා නැති. හැබැයි එකක් වෙන්නවා. ධර්මයට හැර ධම්මං විනා නැති. ධර්මයේ හැර අම්මට තාත්තට අධ්‍යය දෙරගන්න. ලෝකෙ ලොකුම මිනිස්ම තිබ්බා බුදුරජාණන්. එදුකෙන් බෙරගන්න. ධර්මයට විතරයි තමන්ව බෙරගන්න පුළුවන් මේ නිසායි. කිසිම දෙයකට කිසිම කෙනෙකුට බේරගන්න බෑ කිව්වොත් නිගෙන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් ධර්මය හැර පිට ධර්ම වේපිස මවෙක්වත් සියෙක්වත් නෑ. තමාට සමාජෙම පිටයි. එහෙනම් කෙනා කෙනාම මේ ධර්ම තමන්ගේ සම්පන්න උපදවා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා තස්මායි බොහෝ කිච්ච බොහෝ කටයුතු අයින් කරන්න කියලා. සමහරවිට පන්සලකට යනවත් වෙලාවක් නෑ. වැඩ විලාවක් නැහැ කියනවන්නේ. එඳ කියන බොහෝ කටයුතු අයින් කරන්න. සුණාත හොඳට දහම අහන්න, ධාර්මයට ධාරණය කරගන්න යන හැසිරෙන කියලා. එහෙනම් අපි මොන විදිහට හැසිරලාද මේ දුක නැති කරන්න කියන එක ටිකක් බලමු. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අපිට ඉතුරුනා සාකච්ඡා කරන්න. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ මුල්ම අංගය මොකද්ද? සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨි නිවැරදි දැකීම. මොකද්ද නිවැරදි දැකීම කියලා අපි බලමු. අර ඉස්සෙල්ලා උපමාවම සීකර ගන්න. අපි දැක්ක මැණික කියන්නේ ඔය මැණික නැතිවීම සහ ඇතිවීම නිසා අපිට දුක් දුමනස එන්නේ නැහැ. දුකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දුකට හේතුව තණ්හාව. හැබැයි තණ්හාවට හේතුවක් තිබුණා නේ. මොකක්ද තණ්හාවට හේතුව? නෑ නෑ, අර උපමාව මම කියන්නේ වටිනාකමකින් දැකපු එක නේ. වටිනාකමකින් දකින්න හේතුවක් තිබුණා. මොකද්ද? මැණිකක් හැටියට දැක්කනේ. ඔන්න මැණිකක් හැටියට දැකපු හින්දායි වටිනා වුනේ. ඒ හින්දායි තණ්හාව ඇති වුනේ. තණ්හාවේ ප්‍රතිඵල ටික තමයි අනිත් ඔක්කොම ටික. දඬු මුගුරු ගන්න එක, කඩු කිනිස ගන්න එක, ආරක්ෂා කරන එක, තව කෙනෙකුට අයිති වෙන්න නොදෙන එක, තමන් අයිති කරගන්න එක, ඒව නැති වෙනකොට දුක එන එක, ඇති වෙනින් දුක එන එක, මේ ඔක්කොම මොකේ ප්‍රතිඵලද? තණ්හාවේ ප්‍රතිඵල. එහෙනම් ගෙවල් දොරවල් වල දඬු මුගුරු තියාගෙන ආරක්ෂා කරනවා නම් මොනවායෙන් හරි දුක් දුන්නා සෙනවා නම් ඔක්කොම දකින්න ඕන තමන්ගේම තණ්හාවේ ප්‍රතිපල කියනවා. එතකොට ඊට පස්සේ දෙවෙනි උපමාවෙන් පෙවුනා අපිට, උපමාවෙම අනිත් පැත්තෙන් අපිට පෙවුනා වීදුරු ගලක් කියලා දකින්න කොටයි අපිට වටිනාකම නැති වුනේ. ඒ වටිනාකම නැති වෙච්ච නිසායි තණ්හාව කියන එක නැති වුනේ. තණ්හාව නැති වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි මගේ කියලා ගත්තේ නැ, ආරක්ෂා කරන්න ගියේ නැ, ඒ හින්දා දඬු මුගුරු ගන්න උනේ නැ අපිට. ඇයි අපිට මසුරු කමක් නැ මේක අනුහාතයටපත් නොවේවා කියලා අදහසක් නැ කවුරු ජත්තත් කමක් නැ කියලා දැනක තමයි තියෙන්නේ මනස. එහෙනම් ඒ ආරක්ෂාවක් නැති උනේ අපිට. එතකොට එහෙම රකින්නේ නැති තත්ත්වයට පත්වෙච්ච දේ නැති වුණා කියලා තවද දුකක් ආවේ නැහැ. තිබුණා කියලා දුකක් ආවේ නැහැ. ඒ දුක නැති වෙන්න හේතු ටික ඔක්කොම වුණා මොකක් නැති වෙච්ච හින්දාද? සංහාව නැති වෙච්ච හින්දා. හැබැයි සංහාව නැති වෙන්න හේතුවක් තිබුණා නේද? මොකද හේතුව? වීදුරු ගලක් ඇටියට දැකපු හින්දා. එකම වස්තුව හොඳට බලන්න භෞතික තත්ත්වයේ කිසිම වෙනසක් උනේ නැහැ. ඒ දිහා බලන අපේ දැල්ම විතරයි වෙනස් වුනේ. මැණිකක් කියලා දකිනකොට අපිට වෙච්ච දේ වීදුරු ගලක් කියලා දකිනකොට අපිට වෙච්ච දේ අපි තුල ඇති වෙච්ච වෙනස්කම චූටියකක් නෙමෙයි නේද? විශාල වෙනස්කම. එතකොට මිච්ඡා දිට්ඨි කිව මැණිකක් නොවන තැන වීදුරු ගලක් පවතින තැන මැණිකක් හිතේ දකින එක නිවැරදිද වැරදිද? වැරදි. ඒ වැරදි දෘෂ්ටිය හේතු වුණ තණ්හාවට නේ. ඒ තණ්හාව හේතු වුණ දුක එන්න. දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වැරදි දැකීම. සම්මා දිට්ඨි වීදුරු ගල වීදුරු ගලක් හිතේ දකින. එතකොට තණ්හාව නැති වෙනවා, දුක නැති වෙනවා. ඔන්න දැන් අපි දුක දැක්කා, දුක ඇතිවීමක් දැක්කා, දුක නැතිවීමක් දැක්කා, නැති කරන මගක් නැති කරන දුක නැතිවීම දැක්කා. දැන් අපිට මග හම්බ වෙන එතකොට වීදුරු ගලක් හැටියට දැක්කහම දුක නැති උනේ. එහෙනම් මේක වීදුරු ගලක් හැටියටම දකින්න ඕනේ, වීදුරු ගලක් හැටියට බලන්න පුරුදු වෙන්න ඕනේ කියලා මේක තමයි දුක නැති කරන මග කියලා අපිට හම්බ වුණා නේද? ඒ වගේ අපිට මැණිකක් වගේ හම්බෙච්ච ලෝකෙ තුල හේුණා නිත්‍යයි සැපයි ආත්මයි කියලා අපි දකින හින්දා මේ දේවල් මේවා මගේ, මේවා මම, මේවා මගේ ආත්මයි කියලා දකිනවා. ඒ වගේම මේවා නිත්‍ය හැටියට, ස්ථිර හැටියට දකිනවා. ඒ වගේම මේ ලෝකෙ මේ දේවල් සැප හැටියට දකිනවා. නිත්‍යයි සැපයි ආත්මයි කියලා දකින දැකීම තමයි අපිට තණ්හාව ඇති කරන්න හේතුව කියලා තියෙන්නේ. ඒ තණ්හාවයි අපිට දුක ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් දුක නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් මොකද නැති කරන්න වෙන්නේ? මිච්ඡා දිට්ඨි, වැරදි දැකීම. මොකද නිත්‍යයි සැපයි ආත්මයි කියන දැක්ම නැති කරන්න. එහෙනම් දකින්න ඕනේ කොහොමද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්කොත් එදාට අපි සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ ඒසමග්ගෝ සුඛය. දුකාපු දේවල් ගැන කලකිරෙන එදාට අපි. එහෙනම් මේ ලෝකයේම අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දකින්න ඕනේ. දැකපු දවසටයි අපිට තණ්හාව කියන එක නැති වෙන්නේ. තණ්හාව නැති වෙනකොට දුක කියන එක නැති වෙනවා. දැන් මේ එකින් එක ඔක්කොම කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දුක නැති කරන්න කියලා මොනවත්ම කරන්න ඕනේ නැහැ. තණ්හාව නැති කරන්න පුළුවන්. තණ්හාව නැතිකල දුක කියන එක නැති වෙනවා. තණ්හාව නැති කරන්න කියලා ඔයගොල්ලෝ මුකුත් කරන්න ඕනේ නැහැ. ඔයගලන්ට මේ ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දකින්න. එතකොට තණ්හාව නැති වෙනවා. ලෝකයේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දකින්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? මොකක්ද කරන්නේ? ලෝකයේ කියන්නේ මොකද්ද කියන්නේ? ගොඩක් ලෝක තියෙනවා නේද? අපි මෙහෙම ගත්තොත් එහෙම ගත්ත හැකි. බද්දයක් වන ශරීරයේ ගන්න පුළුවන් කිසි කරලා අපි කියමු රාජකීය නහවඳුරහන බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මහත් ලෝකේ කියලා කියනවා. කොපමණකින් ලෝකේද? රාජ ඇස ලෝකයයි, රූපේ ලෝකයයි, චක්කු විඥානේ ලෝකයයි, චක්කු සම්පස්සේ ලෝකයයි. චක්කු සම්පස්සේ සෝහෝ දුක්ඛ නදුක් නසු යම් වේදනාවක් උපදින මේද ලෝකයයි. මේ වගේම පෙන්වන මොකද්ද? අටලොස් ධාතු. අටලොස් ධාතු කියනකොට කීයද? ධාතු 17ක් වෙනවා. කන ලෝකයයි, ශබ්ද ලෝකයයි, සෝත විඥානේ ලෝකයයි, නාසය ලෝකයයි, ගන්ධය ලෝකයයි, ගාන විඥානේ. මේ වචන මෙහෙම කියවම තේරෙනව නේද? දිව ලෝකයයි, රස ලෝකයයි, ජීවහා විඥානය ලෝකයයි, කය ලෝකයයි, රූපේ මේ පොට්ටම්බ ධාතුව ලෝකයයි, කය විඥානය ලෝකයයි, මනස ලෝකයයි, ධර්මාරම්මන ලෝකයයි, මනෝ විඥානය ලෝකයයි. මෙන්න මේ කොටස් ටික කැටි කරලා කියනවා, කැටි කරලා කියනවා අටලොස් ධාතු කියලා. ධාතු 18ක් කියලා. මෙන්න මේ හැම ධර්මතාවයකම අනිත්‍ය දකින්නවා. මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය ස්ථිර නොවූ බව දකින්නවා. මේ නිවැරදි දැකීම මොකක්ද? අපි කිව්වේ නිවැරදි දැකීම කියලා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නවා. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට හේතුවක් වෙන විද්‍යාව. මෙන්න මේ විද්‍යාව නිසයි සම්මා දිට්ඨිය කියනක උපදින්නේ. විද්‍යාව, විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා. එතකොට අපි මේ ටික පොඩ්ඩක් බලමු මොකක්ද කියලා. මම අවිද්‍යාවත් මිත්‍යා දෘෂ්ටියත්, විද්‍යාවත් සම්මා දිට්ඨියත් අතර ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවද? නොතේරෙන බවක් තියෙනවද? තියෙනවනම් කියන්න. මං කියන්නේ අවිද්‍යාවයි මිත්‍යා දිට්ඨියයි කියලා ධර්මතා දෙකක් තියෙනවා, විද්‍යාවයි සම්මා දිට්ඨියයි කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේකේ ප්‍රභේදය තේරෙනවා. මොකද අපිට සම්මා දිට්ඨිය කියන එක උපදවා ගන්න ඒක ඔබෙන් වූ ධර්මතාවයකට නොවනේ ඕනේ. මිත්‍යා දිට්ඨිය දුරු කරන්න ඒක ඔබෙන් වූ ධර්මතාවයකට නොවනේ ඕනේ. ඔන්න මම තව පොඩි උපමාවක් අරගෙන පැහැදිලි කරන්නම්. දැන් අපි මෙහෙම ගන්න. අපි කියමු දැන් තිරිසංගත සතේ වතුරකට එදෙනවා කියන්නේ. දැන් වඳුරෙක් වගේ සතෙක් කියනකොට සතෙක් වතුරට එදෙනකොට, දැන් වතුර එදෙන ඉස්සෙල්ලා එහෙම ඡායාවක් එයාට තිබුණාද? නැහැ. ඔන්න එයා එබුණු නිසාම ඡායාවක් හටගන්නවනේ නේද? දැන් මෙයා මුලින්ම ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. මොකද්ද? මේ මගේම ඡායාවයි කියලා ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. ඇත්ත ඇති හැටි නොදකින නිසා වැරදි දැකීමක් ඇති වෙන යාට තව සතෙක් ඉන්නවා කියලා. ඒ හින්දා ඉන්න සතාට බුරනවා, බුරාගෙන පයි කියන්නකො. දැන් අනිත් සතා කෙරෙහි තරහෙන් පයින් එක එයාගේ කාය කර්ම. බුරන එක නැත්තම් වඳුර බුරන්නේ නැහැ. බල්ලෙක් වගේ සතෙක් ගන්නද? දැන් බල්ලෙක් කියලා හිතන්නකො. දැන් මේ බල්ලා බුරාගෙන පයින්. පයින් එක කාය කර්මේ, බුරණ එක වාචික කර්මේ. ඒ දෙක කෙරුවේ තව වතුරේ බල්ලෙක් ඉන්නවා කියන අදහසින් ඉඳන්නේ නේද? ඒක එයාගේ මනෝ කර්මය. මොකද්ද මිච්ඡා දිට්ඨි? වැරදි දැකීම. එතකොට ඒ වැරදි දැකීමට හේතුව මොකද්ද? අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නා එක. මේ මගේම ඡායාවයි කියලා නොදන්නාකම. අවිද්‍යාව පත්‍ය සංඛාර. කාය සංඛාර, වාචි සංඛාර, මනෝ සංඛාර. අවිද්‍යාව නිසායි හිත, කය, වචන කියන තුන්දරේ ක්‍රියාවක් වෙන්නේ. තමන්ගේම ඡායාව, තමන්ගේම ඡායාව හැටියට නොදන්නාකම නිසායි තව සතෙක් ඉන්නවා කියලා වැරදි දැක්ම ඇති උනේ. ඒ හින්දායි බුරණ පයින්ක උනේ. එතකොට ඒ වැරදි දැකීම මිච්ඡා දිට්ඨි කියනවා. ඒකට හේතු නම් මොකද්ද? අවිද්‍යාව. තේරුණාද දැන් අවිද්‍යාවයි මිච්ඡා දිට්ඨියයි අතර වෙනස? ඊට පස්සේ බැරි වෙලා මෙයාට ඌදේ ඌ විදිහට දකින්න නොවනක් තිබුණා. විද්‍යාවක් පහළුණා. මේ මගේම ඡායාව නේද කියලා දැක්කොත් ඇත්ත ඇති හැටි තව සතෙක් ඉන්නවා කියන වැරද්දක්මක් තියෙයිද? නෑ. එතකොට එහෙම කෙනෙක් නැති බව දකින්නනේ අනත්ම. විද්‍යාව ඇති කල්ලි මොකද වෙන්නේ? මිච්ඡා දෘෂ්ටිය නැති වෙනවා. දැන් එහෙම වුණොත් මේ මගේම ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියන අදහසක් තියෙනවද? එහෙම වුණොත් බුරනවද? එහෙම වුණොත් පයින්නවද? එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. ඒ කියන්නේ හිතින් කින් කිරි නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යා සාගත හිතින් කින් කිරි නිරුද්ධ වෙනවා. ඒ වගේ අපිට ඇහත් රූපේ චක්කු විඥානස් කියන මේ ධර්මතා ටික උපදින තැන පවතින විද්‍යාවක් තියෙනවා. මේ විද්‍යාව විද්‍යාවක් හැටියට නොදකිනකොට අපිට ඇතිවෙන මිච්ඡා දිට්ඨි, අපිට පුද්ගලයෙක්ව පේන්නේ, තියෙන දෙයක්ව පේන්නේ, සැපසහගත දෙයක් පේන්න වෙනවා. මේ හැම ආයතනයකට හැමයි අර සිදුවෙච්ච දේ සිදුවෙච්ච හැටියටම තේරුම් ගන්න පුළුවන් නම් සිදුවෙච්ච හැටියටම තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ මිච්ඡා දිට්ඨිය දුර වෙනවා. සම්මා දිට්ඨි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරෙනවා. අපිට ඕනේ ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා තේරුම් ගන්න. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මම මේ කතා කරන්න හදන දේ වෙනදට මේගොල්ලෝ හිතපු දෙයට වඩා වෙනස් කියලා මට හිතෙනවා. ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා කියනකොට ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ඇහැ ඇතුලේ, රූපය ඇතුලේ, චක්කු විඤ්ඤාණය ඇතුලේ. නමුත් මම කියන්නේ ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා කියන්න නම් ඇහැ උපදින්න ඉස්සෙල්ලා පවතින නුවණක් තියෙන්න ඕනේ. හින්දා මේ ලෝකේ කැරගෙනවෙන්නේ නේද? කොච්චර වේගෙන් කැරගෙනවද කියනවා? 60 කිලෝමීටර කීයක වේගෙන් කැරගෙනවද? මට මතක නැහැ. කොහමරි ගොඩාක් වේගෙන් මේ ලෝකේ කැරකෙනවානේ. දැන් කැරකෙන බව අපි දන්නවද? ඇයි දන්නේ නැත්තේ? අපි කැරකෙන එක ඇතුලේ හින්දානේ. ලෝකේ කොච්චර වේගෙන්, 60 කිලෝමීටර 1000ක වේගෙන් නෙමෙයි, 60 කිලෝමීටර කෝටියක වේගෙන් කරපුණාද අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? කැරකෙන එක ඇතුලේ අපි ඉන්න හින්දා. ඉතින් ලෝකේ කැරකෙනවා කියලා දකින්න නම් මොකද්ද වෙන්නේ? මොකද්ද කරන්න ඕනේ? පිටින් ඉන්න ඕනේ නේ? මේ ලෝකෙට පිටින් ඉන්න ඕනේ නේද? ප්ලේන් එකකවත්, ජෙට් එකකවත් නැගලා අභ්‍යවකාශයට ගියොත් නම් තේරෙන්නේ මේ ලෝකේ කැරකෙනවා කියලා. හා ඇත්තද නැත්තද? දැන් අපිට කරකින බව තේරෙන්නේ නැති ඇයි? කරකිනක ඇතුලේ ඉඳා. කරකිනකට පිටින් හිටියොත් විතරයි නේද අපිට කරකින්න පුළුවන්? ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ලෝකයේ ඇතුලේ ඉඳගෙන තේරෙන්නේ නැහැ. ලෝකෙන් පිටට යන්න ඕනේ. ලෝකෙන් පිටට ගිය මනසකටයි ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරෙන්නේ. මේ ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා කියන්න නම් ඇහැ දුක චක්කු විඤ්ඤාණ කියන ධර්මතාවයේ Nirodhe නැතිතන නුවණට අපි හසු වෙන්න ඕනේ. එතකොටයි දන්නේ අපි ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා. සම්තරයි නේද? මේක හිතන්නත් බැරි සමහරයි. මම උදේ කතා කරපු ටික හරලා ඒ ටික තේරුණානේ. හැබැයි දැන් කතා කරන ටික නම් තියක් ගැඹුරු වෙනවා. අපි 6 කිලෝමීටර 10 ගානක වේගයෙන් යන රොබට් එකක නැගලා ගියොත් කොච්චර වේගෙන් ඒක ගියත් අපිට ඒක ඇතුලේ තියෙන ටික හැම වෙලාවෙම හම්බ වෙන්නේ මිත්‍යවනේ නේද? රොකට් එක ඇතුලේ තියෙන ටික අපිට ඇසි බවට නෑ හම්බ වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රොකට් එක යෑම හෝ නොයෑම හින්දා නෙමෙයි අපිට දුක ඇති වෙලා තියෙන්නේ මේ ඇතුලේ අපිට හම්බ වෙන ටිකේ නිත්‍ය බව මතයි. එහෙනම් දැන් ඒ ටිකේ අනිත්‍ය බලා ගන්න ක්‍රමයක් යෝනේ අපිට. එක මම මතක් කළේ ඒ රොබට් එක 60 කිලෝමීටර 10 ගානක වේගෙන් යනවා වගේ අපි අසුර කරන මේ ලෝකේ ගොඩක් දෙනෙක් කතා කරනවා රූප කලාප බිඳි බිඳි යනවා චිත්තජයසික බිඳි බිඳි යනවා වරක් දැකපු කෙනෙකුට තව වරක් දකින්න බැරි මට්ටමට අනිත්‍යයි කියලා අපි කතා කරනවා. මන්ද කතා කරන අනිත්‍ය හැම එකක් නෙමෙයි කියන්නේ. ඒ කොච්චර අනිත්‍ය වුණත් අපිට දැන් හම්බ වෙන නිත්‍ය බවනේ. අපිට දුක් දුන්නස් වෙනවනේ මේ ලෝකයේ ඇති බවකින්. මෙන්න මේ අපිට ඇති බවකින් හම්බ වෙන මෙන්න මේ ටිකේ අනිත්‍යතාවයයි අපිට දකින්න ඕනේ. ඒ දැකීම මතයි අපිට දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ රූපකල ඒ කියන්නේ රොකට් එක ඇතුලේ ඉන්න අපි ඇතුලේ ඉඳන් දැන් රොකට් එක තප්පරයක කිලෝමීටර 100 ගානක් වේගෙන් යනවා ඇති කියලා නුවණින් හිතුවා කියලා අපිට මොකක්ද වෙනවද? වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් රොකට් එක ඇතුලේ ගිය තමයි දැන් මේ ලෝකයේ ආත්ම භාග ඇතුලේ එහෙම ඉඳගෙන නුවණින් හිතනවා රූපකලාප බින්දි බින්දි යනවා කියලා අනිත්‍ය. එහෙම හිතුවට අපිට මුකුත් වෙන්නේ ආයි ලෝකේ හම්බ වෙන්නේ නිත්‍යයි. ඉතින් අපිට යමක් වෙනවා නම් වෙන්න ඕනේ මේ හම්බ වෙන ලෝකෙ. නේද? දුක නැති කරන්න පුළුවන් වෙන්නේ එතනින්නේ. එහෙනම් දැන් ඇහැ රූපේ චක් විඤ්ඤාණය කියන මේ ටිකේ අනිත්‍ය අපි බලමු. මෙතන තමයි මට කියන්න අමාරුද? ඔන්න ඔය තැන මතක් කරගෙන එනකොට තමයි අපිට බුදු දහම හම්බ වෙන්නේ. බුදු දහමේ හේතුඵල දහම හම්බ වෙන්නේ. බෞද්ධ දර්ශනය අපිට හම්බ වෙන්නේ. මෙන්න මේ ඇත්ත ඇහිටි දකින්න කියන තැනට එනකොට. අපි දැන් ප්‍රමාණිකුල්ව ආවා යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හේතුන්ගෙන් හටගනින්න සියල්ල හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා දකින්න ඕනේ. ඒ දැකීම තයි අපිට ඇහැ අනිත්‍ය දෙයක් ඇහැ දුක් දෙයක් ඇහැ අනාත්ම දෙයක් කියන දර්ශනය ලැබෙන්නේ. ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න නම් අපිට දකින්න වෙනවා මොකද්ද? හේතුඵල ධර්ම. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය අපි ඉගෙනගෙන තියෙනවා. උපතිස්ස පරිද්දාජකයා අසජි හාමුදුරන් වහන්සේට හම්බ වෙනකොට අසජි හාමුදුරන්ගෙන් අහනවා, ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මොකද්ද? ඔබ කවරෙක් හින්ද පැවිදි වුණාද? ඔබට කවරෙකුගේ ධර්ම රුචිද කියලා. එතකොට අසජි හාමුදුර මොකද කිව්වේ? මට ඒ භාගවත් අරියතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ රුචි. උන්වහන්සේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේගේ දර්ශනය මේ බඳු. මේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතවාහ තේසං චේ නිරෝධ. එවම් වාදි මහ සමන. යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා නම් ඒ ධර්මයන්ට හේතුවත් ඒ නිරෝධයත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. උන්වහන්සේගේ ධර්මය මට රුචි කියලා තේරෙනවා. එහෙනම් දුක නැති කරන ප්‍රතිපදාව හැටියට අපිටත් ලැබිලා තියෙනෝනේ මෙන්න මේ දර්ශනය. මෙන්න මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ. අපි අර කොච්චර කර්ම කතා කළා, දුක නැති කරන ප්‍රතිපදාව කියන්නේ එක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ දර්ශනේ තුළින් තමයි අපිට ලෝකයේ කියන එකේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. මෙන්න මේ මාවතේ නිතරයි ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෝත්තර කියන්නේ මොකද්ද? ඈ ලෝකෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ මේ මාර්ගයෙන්. හේතුඵල ධර්ම දකින්න ඕනේ. හේතුඵල ධර්මත පාලියෙන් කියනවා මොකද්ද? පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච කියලා කියන්නේ හේතු. හේතුන් කියනවා. හේතු සමුප්පන්නයි කියන්නේ හටගත්ත කියනවා. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ හේතුයෙන් හටගත්ත කියන්නේ. එතකොට හේතුයෙන් හටගත්ත ධර්මයක් ගැන පෙන්වන මේ දර්ශනය අපි තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒ දර්ශනේ ඊට පස්සේ ගොනුල තියෙනවනේ ඵල නිරෝධයකට. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵලය නිරුද්ධ වෙනවා කියලා නෝනා කියනවා. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා, හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන නෝනකුත් එන්නවා. හේතුව නිසා ඵලයක් හටගන්නවා නම් හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන නෝනක් අපිට එන්න නම් අපිට ලැබිලා තියෙනවනේ මෙන්න මෙතන මෙන්න මේ ටික. හේතුවක් නිසා හටගත්ත ඵලය හේතු එකක් එකකට අයිතිත් නැහැ, හේතු ඔක්කොටම අයිතිත් නැහැ, හේතු නැතුව අහේතුකව අප්‍රත්‍යකවත් නෙමෙයි, නමුත් හේතු නිසාමයි හටගන්නේ කියන මෙන්න මේ නුවණ තියෙනවා. මොකක්ද දකින්නන්ද ඒ නුවණෝනේ? හේතුන්ගෙන් හටගත් ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ ගන්න නම්, හේතු නිසා හටගත් ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ ගන්න නම්, නුවණ එන්න නම් හේතුඵල ධර්ම දකිනකොට මොන නුවණකින්ද දකින්න වෙන්නේ? හේතුවක් නිසා හටගන්න ඵලය හේතු එකක් එකකට අයිතිත් නැහැ, ඔක්කොටම අයිතිත් නැහැ, හේතු නැතුව අහේතුකවත් නෙවෙයි, හේතු නිසාමයි හටගත්ත කියන හේතු නැතිව නැති වෙනවා කියන නුවණ එන්න නම් ආන් අර ඉස්සෙල්ල කියපු ටික තියෙනවා. එතකොට ඒ ටික එහෙම නුවණක් ඇතුව බැලුවොත් එහෙම නුවණක් ඇතුව බැලුවොත් තමයි අපිට හේතුඵල නිරෝධ ධර්ම හම්බ වෙන්නේ. එහෙනම් අපිට මේ දකින අරමුණේ ඇහෙන අරමුණේ ගන්ධ සුවඳ දැනෙන දැනගන්න අරමුණු වල හේතුඵල ධර්ම දකින්න හම්බ වෙනවා. ඒ හේතුඵල ධර්ම දැකීම මතයි හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරෝධය වෙනවා කියන අවබෝධය ලැබෙනවා. දැන් හොඳට බලන්න, මේ ඇහැ නැත්තම් රූපයක් පේනවද අපිට? බාහිර රූප නැත්තම් අපිට රූපයක් පේනවද? එතකොට මේ දෙකම පේන්න උපකාරයි නේද? චක්කු විඥානේ නැත්තම් අපිට යමක් පේනවද? එහෙනම් ඇහැ රූපය චක්කු විඥාන කියන මේ තුන් දෙනාට කියන තුන් දෙනාගේ එකතුවට කියනවා මොකද්ද? චක්කු සම්පස්සේ කියලා. දැන් මේ චක්කු සම්පස්සේ නිසා අපිට විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, හිතන්න පුළුවන් ධර්මතාවයක් පහළ වෙනවා. ඒකට කියන චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතන කියලා. එතකොට මේ විඳින හඳුනන කල්පනා කරන කියන මේ ධර්මතා ටික අර හේතු තුනේ ඵලයක්. එතකොට චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන්නේ අපි හිතෙන් දැනගන්නේ මොකද්ද? විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව. මේ හේතු තුන නිරුද්ධ වෙනකොට අපි හිතපු කල්පනා කරපු දේ නිරුද්ධ වෙනවා. මම දන්නවා මම මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ කියලා. මම ඔක සරල කියන්නම්. මම ඉතල පෙළ මතක් කරගෙන කාලේ තමයි ප්‍රශ්නේ. කීයටද වෙන්දට නතර කරන්නේ? ඈ 11යි කාලේට. 11යි 10යි වෙලා. ගොඩාක් වටිනා දහමක් තියෙනවා. මම අද කොහොම හරි මේ පින්වතුන්ට මේ ධර්ම තේරුම් කරගන්න පුළුවන් මට්ටමට පෙන්වන්න. පරල උපමා තියෙනවා ගොඩාක්. ඒ උපමා ටික කොහොම කිව්වහම තේරෙයි. හැබැයි මට මේක දැන් පටන් ගන්න එකත් පාඩුයි. මට මේ ධර්ම හරියට කියන්න පටන් ගත්තොත් ඒක තේරෙනකම්ම කියලා ඒක ඒකකතාවකින් ඉවර කරනවා. එහෙනම් මම මෙතනින් නවත්තන්නම්. 11යි 10යි ඉඳන් කමන්නේ මේ ඔක්කොම අවශ්‍යතාවයේ ඉන්නා නේද? ඔක්කොමලා ඉන්නේ. මේ ටික තමයි අපේ ජීවිතේට වටින්නේ. මේ ටික තේරුම් ගන්න බැරි වෙච්ච හින්දායි කෙරවලක් නැති සංසාරයක අපි ආවේ. මම මෙතෙන්ටත් ආවේ මොනවා හරි දෙයක් කියලා යන්න නෙමෙයි. මේ දුක් සහගත සසරේ ඉඳලා මේ ලෝකය මගේ බණ නෙමෙයි. අනේ මේ බුදු බණ දැනගනිත්‍යා. බුදු බණ දැනගෙන සසර දුකින් එතර වෙත්‍රා කියන අදහසින් ආවේ. ඒ හින්දා මම කොහොම හරි මේ ටික මේ තුන්වතුන්ට දෙන්නන්න උත්සාහවත් වෙනවා. අපි හවස් වෙලේ ඒක ටික කතා කරමු. තැන විතරක් මතක තියාගෙන මට ඒ තැන මතක් කරන්න. මම හිතනවා මේ තුන්වතුන්ට බොහොම වටිනා එදිනෙදා ජීවිතය යොදා ගන්න පුළුවන් විදිහේ දහමක් ලැබෙයි කියලා. මොකද සලායතන නිරෝධය නිවන කියලා කියනවා. මේ ස්පර්ශ ආයතන හයේම නිරෝධයේ නිරෝධයක් වෙනවා තථාගතයන් වහන්සේ. අපි දන්නේ මේ ලෝකෙ ගැන විතරයි. අපි හැදෙට මාළු ටැංකිය කියන මාළු ටිකක් වගේ. මේ ලෝකෙ කොච්චර ලොකු වුණත් මාළු ටැංකිය කියන මාළුන්ට ලොකු කොච්චරද? ටැංකිය විතරයි. ඒ වගේ අපි හැමෝම ඇහත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කායත් ස්පර්ශයත් මනසත් ධර්මාරමණක් කියන මේ තැන්කියේ අපි ඔක්කොටම ඔච්චරයි ලෝකේ. ඔතන මෙහා තියෙනවා හරියම ලස්සන තැන්, හරිම සුන්දර තොටුපළක්. සිසිල් දිය දහරවල් තියෙන තැන තියෙනවා. අපි මේ ටැංකියේ ඉන්න හින්දා ගන්න. ඉතින් මේ ටැංකියේක ඉන්නේ මේ ටැංකියේ යන්න ඕනේ මිදෙන්න ඕනේ හැටි මම කියන්නම් හවස. මට ඒ තැන පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට අපි අපෝ කියන දෙයක් පටන් ගන්න තියෙනවා. එකට. එහෙනම් හැමෝම එකට සෑම කාලා එන්න. ඉnde කවුරු සාධන දෙයක් පවත්තන්නද? හොඳයි. දැන් ඉංගල බොහෝ ශ්‍රද්ධාවෙන් සිත සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා බොහෝ වටිනා සින්කම් සාධ්‍ය සිද්ධ කරලා මේ සිද්ධ කරගත් සියලු කුසල් අපි සියලුම තින් කරගත් අවස්ථාව තුළ දෙන්නෝ අපේම සම්මංගල ස්වාමීන් වහන්සේට මේ තින්ම සිද්ධාන්ත නිරන්තරයෙන් පාරමිතාවක් වේවා. ඒ හවස් උදේට කතා කරමු. මොකද දැන් අපට කිව්ව අපරාධනේ